గరు జనాధిపతితుమా.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයත්, ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශෙත් වැය සීරස විවාදයට ලක් කරන මේ වෙලාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙම සතුටු වෙනවා. අපි හිතන්නේ වර්තමාන මාධ්‍යක පාර්ලිමේන්තුවේ අද නෙවෙයි දවස් කීපයක මුළුල්ලේ ජාතික ආරක්ෂාවට විශාල තරජනයක් ඇති වී තිබෙන බවත්, ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත්, එනිසා මදක සමහර යෝජනා කළ තිබුණ ආණ්ඩු ඉල්ලාස්වී තවයට භාර දී යුතු බවත් වගේ ටිකක් ප්‍රශ්නයක් ගොඩනගමින් තිබෙනවා. එනිසා මේ ප්‍රශ්නේ කොහොමද පැන නගින්න කියලා අපි බැලුවොත්, ඔබට මතක ඇති අපි ආණ්ඩු අරගෙන අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඊට පස්සේ පටන් ගත්තු ව්‍යාපෘතිය තමයි මහමැතිවරණදී ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් හදාගන්න හම්බෙන්නේ නැහැ, මහමැතිවරණදී ඔබ ආණ්ඩුවක් හදනවා කියලා. මං එතන අගමැති ධූරයේ ඇමැති ධූර බෙදාගෙනත් හිටියේ, මතකද නැහැ? හැබැයි මොකද උනේ මහමැතිවරණේදී? මහමැතිවරණේදී අර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ආපසු හැරවීමට පුළුවන් කියලා මහමැතිවරණදී අපේක්ෂා කරත් ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් මහමැතිවරණදී ලැබුණා. ඊට පසුව විශාල සාකච්ඡාවක් ගොඩනැගුවා. මාර්තු මාසයේ විතර වෙනකොට ආර්ථික විශාල අර්බුදයක පත් වෙනවා. මේ මාර්තු මාසයේ යළි ආණ්ඩු ලබා ගන්න පුළුවන් ආර්ථික අර්බුදය හේතු කොටගෙන කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. හැබැයි අද ඇමරිකන් එක්සත් ජනපදයේ අද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද අපේ තුන්වෙනි සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. මම ඉතන ඉතාම සුබදායි ප්‍රතිඵලයක් ඒවි. ඒ නිසා ආර්ථිකයේ ඉතාම ශක්තිමත් ස්ථාවරයකට අපි ගමන් කරමින් තිබෙනවා. ඊට පසුව ඒ හා බැඳිලා නිර්මාණය කරන්න පටන් ගත්ත මේ වාහන ආනයන විවෘත කරාට පසුව විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි. මේ තෙරපුම හරහා ඩොලරය තමන්ට රටට දරාගන්න බැරි තරමේ ඉහළ යාමට ලක්වේවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් මම හිතන්නේ දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් මිලියන ඩොලර් මිලියන 117ක පමණ එලිසි ඕපන් වෙලා තිබෙනවා. ඉතින් ඩොලරේ යගය තිබුණාටත් වඩා අඩු වෙමින් තිබෙනවා. ඒකෙන් මොකද්ද? තමුන්වන්සලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇතිවෙන අර්බුදයක් හරහා බලය ඩැහැ ගන්න පුළුවන් කියලා. ඒක අවසන්ද? මතක තියාගන්න. අපේ රටේ ආණ්ඩු පෙරලිච්ච ඉතිහාසයෙන් බැලුවොත් ඒ ඉතිහාසවල විවිධ අවස්ථා අපි හඳුනා ගන්න. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරණු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ, මතක තබා ගන්න. ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩු වටනවා කියලා හිත සිහින දකින්නනේ, සිහිනම විතරයි හොඳේ. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්න. මොකද ඒක වෙන්නේ. ඊළඟ අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තිබෙනවා. පක්ෂ ඇතුළේ අර්බුද නිර්මාණය කරලා 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මෙතනියගේ ආණ්ඩුව බිඳ වැටෙන ප්‍රධාන හේතුව වුණේ ඒ ආණ්ඩු හිටපු පිරිසක් එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවෘතා හේතු කොටගෙන ආණ්ඩු වැටිච්ච අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඔබ හිතන්න, මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක් මතකද? මා දන්නව සමහර අය උත්සාහ කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒගොල්ලට අපි අහුවෙන්නේ. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. හොඳේ හරි ආය එයා නම් හොඳයි, අනිත් අය නරකයි නෑ. ඒ උගුල් හොඳේ, ඒ උගුල්ලට අපි අහුගෙන මම නේද පාර්ලිමේන්තුවට ගියා නිකන්, නේද රෑට ගිහිල්ලා කතා දියා නිකන් දුක හිතමින් බලනවලු නෑ, බලන්නේ සතුටු වෙමින් බලන්නේ. හරිද? එනිසා ඔබල හිතනවා නම් මේ අභ්‍යන්තර අර්බුදයක් කරා මේ ආණ්ඩු වටන්න පුළුවන් කියලා එහෙම එකක් ඇති වෙන්නේත් නෑ. ඊළඟ ඔගොල්ලෝ කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතල තරජනයක් ඇති වෙලා මේ ආණ්ඩු බිඳ වැටේවි. වෙන්නේ මතක තියාගන්න. හරි, ඒ නිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් එකක් කරලා නිකන් ඔහේ කවුරු හරි ගෙනත් දෙන කොළයක් කියවමින් නිකන් ඔහේ පුරුදු ආණ්ඩු ඇතුළේ අර්බුද ආර්ථිකයේ හෙට වැටේ ජාතික ආරක්ෂාව තරජනයක් ආරක්ෂාව කරගන්න බැරුව ජනතාව පාරට බයි ප්‍රමුකුත් වෙන්නේ. ඊළඟ තව ආණ්ඩු වැටිච්ච අවස්ථා තිබෙනවා. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පාලකේ පළව හැරියම ඇති ඉතිහාසෙ. ඔබලාට මාධ්‍ය සාකච්ඡා හරහා ආණ්ඩුවට යමක් කියන වැරුණකොට, මේ පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩුවට යමක් කියන වැරුණකොට මා හිතන්නේ සෙනග එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජනයාගේ නැගිටීම, මහජනයාගේ විරෝධයක් කරහා ආණ්ඩුව පළව හැරීම පිළිබඳ කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි. මේ සියල්ල අසාර්ථකයි. ඊළඟ තව දැන් අලුතින්ම මතුවී තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා. එනිසා ජනතාවගේ ජීවිත විශාල අනාරක්ෂිතත්වයට පත් වී තිබෙනවා. එනිසා මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. එනිසා පාලනය වෙනස් විය යුතු වගේ චිත්‍රයක් ගොඩනගන්න හදනවා. මොකද සිදු වෙලා තිබෙන්නේ? කිසිදු සාමාන්‍ය පුරවැසියෙක් තවත් මේ පාතාල ගැටුමේ හිංසාවකට පත් වීනේ. නමුත් ඒ පාතාල ගැටුම විසින් යම් ප්‍රමාණයකට සමාජය තුළ යම් භීතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක අපි පිළිගන්නේ. භීතියක් තියෙනවා. නමුත් කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා කිසිදු බාධාවක් හෝ තර්ජනයක් මතුවීනේ. අපි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. අපේ ඉතිහාසය බැලුවත් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන එකාන්තයක් තමයි ජාතිවාදය, අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් ඒක පතුලේ තිබෙත් ජාතිවාදය සහ අන්තවාදය. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරා නම් ඒක පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදය තමයි ඒ ප්‍රහාරයන් සදා උපයෝග කරගනු ලැබුණේ. එනිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙනහැ හැකි එක්සේස්ත්‍රයක් තමයි ජාතිවාදය සහ අන්තවාදය. අපි යලි අපේ රටේ ජාතිවාදය, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට කිව්වා ත්‍රස්තවාදී වැළැක්වීම පනත පිළිබඳ අපේ ස්ථාවරයක අහෝසි කරනවා. නමුත් අපිට අවශ්‍ය වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවය. ඒ සඳහා අවශ්‍ය වෙන නීති රාමුවක් අවශ්‍යයි. එහෙම නැතුව සංවිධානාත්මක අපරාධ කල්ලි වල නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දෙන, කියන්නේ සාමාන්‍ය නීතිය අපිට උපයෝග කරගත හැකි සාමාන්‍ය තත්වයකදී. හැබැයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනව නම් ඒක සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි. එනිසා අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කළ යුතු කියන ස්ථාවර අද නෙවෙයි, 1978 එම පනත ආරම්භ කරපු දවසේ කළුකොඩි දාපු මිනිස්සු උතුරේ සමර නායකලුත් කළුකොඩි දාන සම්බන්ධව. සෝ අපි මේ ප්‍රතිපත්ති වැඩසටහනේ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවයන් ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි. එනිසා අපි ඒ සඳහා අවශ්‍ය වෙන නව නීති රාමුවක් කරා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අවශ්‍ය කරන සූදානම්. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා, අධ්‍යයනය කරමින් තිබෙනවා. මේක මම හිතන දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ වමනාව බවට පත් වෙලා තිබුණා. ඒ වමනාව යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව විතරයි. හැබැයි මම යලි කියනවා, ජාතිවාදයේ අන්තවාදයේ අපි කිසිසේත්ම යලි හිසෝසවන්න අපි රටේ ඉඩ දෙන්නේ නැහැ. ඊළඟ අපි මුහුණ දෙන තර්ජනය තමයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හුදු අපරාධකරුවන්ගේ එකතුවක්ම විතරක් නෙවෙයි. අනිත් අයත් අපරාධකරුව තමයි. නමුත් අපරාධකරුවන්ගේ එකතුවක් විතරක් නෙවෙයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කාලාන්තරයක් මුළුල්ලේ ඉතාමත් නිදැල්ලේ දේශපාලන රැකවරණ සහිතව වර්ධනය වෙමින් ඉඩ දුන්නා. අපිට ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නමක්, ඒ නම හා සම්බෙදී දේශපාලකයා මට කියන්න පුළුවන්. ඔබ කියන්නම මම කියන්නම් ඒක පිටපස්සේ දේශපාලකයා කවුද කියලා. මේක නැත්ත. මේක සැඟවුණු රහසක් නෙමෙයි. මේක අද විවෘතව මේ රටේ ජනතාව දන්නවා. මේ අපරාධ කල්ලි පෝෂණය වුණේ කවර දේශපාල නායකත්ව යටදේද කියන එක දන්නවා. එනිසා අද මේ සංවිධාන අපරාධ කල්ලි මේ දක්වා වර්ධනය වෙන්න එම දේශපාලන නායකත්වයන් ඥා පෝෂණය කරා. එනිසා තමයි කියන්නේ අමරේ කලබල වෙන්න එපා මම ඇවිල්ලා ඉන්නේ කියනකොට අමරේ නිහඬ වෙනවා. ඇයි? අමරේ කටහඬින් අඳුරනවා කවුද කියන්නේ? එහෙමයි. එතන ආවේ කවුද කියලා නම කිව්වේනේ? අමරේ ඉන්නේ දුරක, පුද්ගලයා යන්නේ තව දුරකින්. කෑගාලා කියනවා අමරේ මම ඇවිල්ලා ඉන්නේ නිහඬ වෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ? හඬින් පව අමරේ දන්නවා තමන්ගේ නායකයා කවුද කියන්නේ. එහෙමයි මේ අපරාධ කල්ලි වර්ධනුනේ. අද කවුද මේ අපරාධ කල්ලි වල වර්ධනය පිළිබඳ කිඹුල් කඳුළු විලන්නේ? කවුද? කවුද ආරක්ෂාව දුන්නේ? කවුද පෝෂණය කරේ? කවුද වර්ධනය කරේ? මේ දේශපාලන අධිකාරිය. එනිසා මේ අපරාධ කල්ලි වර්ධනය වෙන්න මේ දේශපාලන අධිකාරිය ඒ පිටපස්සේ හිටියා. ඒකට තිබුණු ආශිර්වාදයේ විනුවේ නිසාම සියලු බියජනක තත්ත්වයන් අපරාධ කල්ලි වල නිදහස් වුණා. නිසා අපරාධ කල්ලින් එක්ක අපරාධ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනද ඒ යම් යම් කුඩා පිරිස් ඒවත් එක්ක එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. දැන් ඕගොල්ලෝ දන්නෝ වීරකැටියේ දරුව දෙදෙනා සහ එම පුද්ගලයාගේ ඝාතනය මිද්දිනි අපි අත්අඩංගුවට අරත්ව අය පොලිස් කොස්තාපල් මහත්මෙක් ඉන්නේ. ඊළඟ උසාවියේ වෙඩි තැබීම පිළිබඳ අත්අඩංගුවට ගත්තු අය අතර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ගල්කිස්සේ පොලිසියේ T56 අවිය පැහැරගෙන ගිහිල්ලා පාතාලයට දිනව පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකනේ මොකක්ද? දේශපාලන යාන්ත්‍රණය ආරක්ෂා තිබුණා. පොලිසියේ යම් යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලින් එක සහ සබඳතාවයන් තිබෙනවා. හොඳට තේරුම් ගන්න මේ තත්ත්වය. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හුදු තුවක්කුවක් කරේ තියාගෙන ගිහිල්ලා දඩේමක් පස්සේ හඹාගෙන යන අපරාධකරුවෙ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සමාජයේ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව ඒ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතාවයන් සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ඒ අනුව තමයි එක් හමුදා කඳවුරකින් T56 ගිනියවෙ 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවියාවිද පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මෙහිමයි තත්ත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරන් තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවියාවිදාවේ අපේ කාලේ නෙවෙයි, ඊට පෙර. හැබැයි පරීක්ෂණ අධ්‍යයනම ඊට පෙරත්. හැබැයි රජයේ ඉහළම නිලධාරීන්ගේ අනුවස් සහිතව මේ ගිනියවි කඳවුරු වලින් එළියට ආපු එකගෙන පරීක්ෂණය නතර කරන්න නියෝග කරා. එහෙමයි. නිදැල්ලේ අවියාවිද ගලාගෙන යන්න ඉඩ දුන්නා. සමහර බලපත්‍ර සහිත තුවක්කු අවිය සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට එක්කෙනෙක් සතුව ගිනියවි 7ක් ලබා දීලා තියෙන ආණ්ඩුවේ. මම දන්නේ මේගොල්ලෝ ජීවත් වුණේ මොන තැනකද කියලා. රජයේ නිල ලේඛන වලට අනුව ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට මතක තියෙනවා ගිනියවි 7ක් දෙන ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. කොහෙද මේගොල්ලෝ ජීවත් වුණේ? මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බද? දැනගන්න කැමති. ගෙදර යුද්ධයක්ද? මොකද මෙහෙලා තියෙන්නේ? ඒ වගේම දැනට බාර දීපු අවියවුද? නීත්‍යානුකූල දීපු අවියවුද? හරියට හොයාගන්න නැහැ. සමහර ඒවා ආමියකට බාර දීලා, සමහර ඒවා ආමියකෙන්, ඒ කියන්නේ මේ MOD එකෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරගෙන පොලිසියට දීලා, සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන MOD එකට දීලා. මොකද්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ කිසිදු ආරක්ෂාව පිළිබඳව, සංවිධානයක රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිත පාලනයක් අපේ රටේ තිබුණා. මතක තියාගන්න. මේ විසින් විශාල අවියයි තොග මේ පාතාල අදත් අපි අත්අඩංගුවට ගත්ත කටුකස්තුඩි පිස්සෝල තව ගිනියම් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක්. මේ කොහොමද මෙයා කල්ලි වලට ආවේ? ඒ නිසා මේක අපරාධ රාජ්‍යයක යටිපින් බිම්ගත අපරාජ රාජ්‍යයක් ස්වභාවයකට මේ රටේ පත් වුණා. අපිට එළිය පේනවා පොලිසියක් තිබෙනවා, හමුදාවක් ඉන්නවා, දේශපාලන අධිකාරිය තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා, නීතිචෝරුන් තිබෙනවා. එළිය ලෝකේ. හැබැයි මේ එළිය ලෝකෙට යටින් සන්නද්ධ නීත් මේ සන්නද්ධ අවි කණ්ඩායම් ඉන්නවා. ඒකට අනුගත වෙන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන හමුදා නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන අධිකරණ නිලධාරීන් ඉන්නවා. මම කියනවා විවෘතව. ඒකට අනුගත වෙන නීතිචෝරුන් ඉන්නවා. ඔබ දන්නවා. එහෙම නෙවෙයිද? අපරාධකරුවෝ උසාවියෙන් නිදහස් වුණාට පස්සේ සාමාන්‍ය නීතිච්ච මහත්තුරු ඊළඟ නඩුවට යනවා. හැබැයි වර්තමාන අපරාධකරුවෙක් නිදහස් වුණොත් ජීප් එකේ නැගලා අපරාධකරුවා ගෙදරට ගිහලා බාර දෙනවා. මොකද්ද මේ නීති? දැකලා නැද්ද? සාමාන්‍යයෙන් අපරාධකරුවෙක් කවුරු හරි නීතිච්ච මහත්මයෙක් අපරාධකරුවෙක් වෙනුවෙන් පිනහිටියොත් මොකද වෙන්නේ? නඩුව ඉවරුනහම ඊළඟ නඩුවට යනවා නීතිච්ච මහත්මයා. හැබැයි අපරාධකරුවාගේ නඩුව නිදහස් වුණොත් පෙනීලා නිදහස් වුණොත් අප ලැබුණොත් වාහනවල දාගෙන අපරාධකරුවත් ගෙදර යනවා. මෙහෙමයි මේ ජාලය තිබෙන්නේ. එනිසා මේ උඩ තියෙන නීත්‍යානුකූල රාජ්‍ය ඒ සමාන පරිදි නොවුනත් ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටිපින්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. මොකද තියෙන්න පුළුවන්? අපිට ක්‍රියාමාර්ග දෙකක් යන්න පුළුවන්. ඒ අපරා ඒ යටිපින්ගත අපරාධ රාජ්‍යයත් එක්ක අනුගත වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. එහෙම කරේ කවුරුත්? කවුරුත් මේකට අත ගන්නාවේ නේ. මේ හැමදාම මොකද කරේ? මේ යටිපින්ගත අපරාධ කල්ලියත් එක්ක අනුගත වෙලා තමයි වැඩේ කරගෙන ගියා. මතක තියාගන්න, ජාතික ජන බල විගේ අපේ ආණ්ඩුව මේ යටිපින්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. තියාගන්න. ඒක කරන්න ඕනේ නැත්නම් මහන්නේතර. එනිසා මෙතන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතාමත් නිදැල්ලේ පෝෂණය වෙමින් වර්ධනය වෙමින් තිබුණා. අද ඔබට මම ඉතා වගකීමෙන් කියනවා, ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට හෝ කල්ලියේ සමාජිකයකට කිසිදු රැකවරණයක් සහ ආරක්ෂාවක් සහ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. ඒකනේ අපේ පාර්ශවය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව මම දන්නා වර්තමාන වැඩබල අපේ පොලිස්පතිතුමා විශාල කාර්යයක් කරමින් තිබෙනවා. පහුගිය කාලේ අපි ගත්තොත් පොලිසිය විශාල අපරාධකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා, අවියාවිද අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වගේම විවිධාකාර අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරි මහතුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. මතක තියාගන්න. එයි මේ ලින්ක් එක කඩන්න ඕන. අපරාධකරුවා හුදු අපරාධයේ කොටසක් විතරක් කරන්න ඕන, ජාලයේ කොටසින් ගලවන්න ඕන. එනිසා අපි මේ ජාලයේ එක එක ගලව ගලව යනවා. අපි ගලවනවා ඒක. එතර කාට හරි කියන්න පුළුවන් දේශපාලන මාරුවීම්? ඒ කිසිවක් දේශපාලන මාරුවීම් නෙවෙයි. මට මාපසු ගෙනගෙන මට ඔහ අපේ කිසියෙකුට අපිට ඕන ඔයිස් කෙනෙක් දාගන්න, අපිට ඕන පොලිස්පතිවරයෙක් දාගන්න, ඒවා අපේ ලෝකේ නෑ. මම ඒක පසු කියන්නේ. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් යම් බුද්ධිතරතුරු අපිට වාර්තා වෙනවනම් යම් යම් අපරාධ කල්ලි වලට ආරක්ෂාව දුන්නා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තනේ මහජනයාගෙන් අදහසක් කෙනමුණ අපි අපරාධ කල්ලියක් ගැන පිළිබඳ ගිහලා පොලිසියට ගේපුවාම පොලිසියෙන් එක ගිහිලා තියෙන නැවත අපරාධකාරය වෙත එහෙම තත්වයක් නම් තිබෙන්නේ ඒ පොලිසිය වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒක කවුද කියන්නේ? දේශපාලන පත්වීම් කියන. ඒක කිසිදු දේශපාලන පරිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නෙවෙයි. අපිට මේ අපරාධ කල්ලියක දේශපාලනයේ තියෙන ජාලය බිඳිනවා වගේම ඒ නිලධාරී යාන්ත්‍රණයත් අපි බිඳින්න ඕන. අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ පොදු ජනතාවගේ උවමනාවක් වෙන මේ සන්නද්ධම නේද සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වන්න ඕන කියලා මතක තබා ගන්න. ඒ මැඩ පවත්වන මේ එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බව මතක තියාගන්න. හැබැයි දැන් අපිට සාධාරණ සැකයක් තියෙන තැනක් තියෙනවා. මෑත කාලයේ සිදුවීම් කීපයක් අපි විශ්ලේෂණය කරා. එකක් මිද්දිනියේ පුද්ගලෙක් සහ දරුව දෙදෙනෙක්ගේ ඝාතනය, දෙවැනි එක අලුත්කඩේ උසාවියේ ඝාතනය, කොටහේන ඝාතනය, උස්වැටකෙයියාවේ ඝාතනය, ගල්කිස්ස පොලිසිය අවිපැහැරගෙන තව සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත බාරදීම, ඒ වගේම දැන් අද සිටිවිට වෙන මිනුවන්ගොඩ වෙඩි තැබීම මේ මෑත කාලේ හයක් සාමාන්‍යයෙන් ඊයේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ අපරාධ මේ මේ සිදුවීම් හය ගත්තොත් දැනට මිනුවන්ගොඩ අපරාධයේ ඒ අපරාධය හනකොට අනිත් පහම කල්ලි පහක වැඩක්
හරි
සමහර විට වෙනවා එකක් විසින් අනිත් එකට පහර දීලා අනිත් එක කල්ලි දෙකක් අතර ගැටුමක් නෑ මේ සිදුවීම් පහ ගත්තොත් පාප් කියපු මේ සිදුවීම් පහ ගත්තොත් මිනුවන්ගොඩ සිදුවීම හැර ඒක තව පරීක්ෂණ කරන්න ඕන කවුද කල්ලි කියලා හොයන්න මේවා කල්ලි පහක වැඩක් එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද සන්නද්ධමය ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ටික එක විට සක්‍රීය භාවයකට අවිල්ල තියෙනවා මේකයි විශේෂය තව මෙවැනි සන්නද්ධ සක්‍රීයතාවයකට ආයහැකි තැන් දෙකක් අපි හඳුනාගන්න දෙනවා එකක් මඩකලපුව මෙවැනි තත්ත්වයකට පත් විය හැකි තැනක් තව තැනක් උතුර ඇයි සමහර අය විසින් තමන්ට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා මඩකලපෙහෙම සංවිධානයක් තියෙනවා ඒක මෙහෙවිය හැකි යාපනයේ කුඩා සංවිධාන එහෙම කල්ලි ගොඩනැගුවා මෙහෙවිය හැකි එනිසා අපි හිතනවා මේවා එක විට සක්‍රීයතාවයට ගෙන ඒම පිටපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා ඇයි මේ කුමන්ත්‍රණ දියත් වෙන්නේ නිකන් නිසා නෙවෙයි දැන් මෙතන බොහෝ අය අපිට කිව්වා මේ පවුගේ ඝාතනයන් පිළිබඳව වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ සිදුවන පරීක්ෂණ අපි ඕගොල්ලන්ට කියන්නේ කියලා පරීක්ෂණ අවධිය මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා අපිට දැන් පරීක්ෂණයේ තත්ත්වය කියන්න
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුවේ යලි රැස්වේ අද දින සභාවේ නියමිත කටයුතු අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකඟද?
ආයි.
කාරක සභාව. ගරු ජනාධිපතිතුමනි,
සුතුයි ගරු කතානායකතුමනි. එනිසා මම කිව්වේ ආර්ථිකය පිළිබඳ කඩාවැටීම පිළිබඳ අපේක්ෂාව බිඳ වැටෙනකොට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වෙලා කඩාවැටේ කියලා අපේක්ෂාව බිඳ වැටෙනකොට මහජනයාගේ විරෝධයක් කරා ආණ්ඩුව කඩාවැටේ කියලා අපේක්ෂාවන් බිඳ වැටෙනකොට දැන් සැලසුම් සාගතව එක එක සන්නද්ධ කල්ලි එක එක අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා හැබැයි එක හස්තයකින් හසුරනවාද කියන සාධාරණ සැකය අපි ඉදිරිපිට තිබෙනවා ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා අපි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා මේවා එක තැනකින් රට තුළ යම් අස්ථාවරත්වය පිළිබඳ මතය නිර්මාණය කිරීම සඳහා කරන මෙහෙයුම්ද? ඇයි මේ මෙහෙයුම් වල තදියම් භාවයක් අවශ්‍ය වී තිබෙන්නේ? ඇයි? අපි දන්නවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ අපිට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්ෝ දූෂණ කොමිස සභාව ආදී ආයතන විසින් කරනවා. පරීක්ෂණ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟ ඒ පරීක්ෂණය මත අපිට අධිකරණ පද්ධතියේ බී වාර්තා ඉදිරිපත් කරලා අවශ්‍ය නම් රිමාන්ඩ් බාරයට ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකදී. එහෙනම් මොකද්ද වැදගත්ම දේ? එම පරීක්ෂණය නිසි පරිදි අවසන් කරලා මහා අධිකරණ වෙත අධිචෝදනා පත්‍ර බාර දීම. ඒක තමයි රජයක් පාර්ශවයෙන් ඕනෑම අපරාධයක් පිළිබඳව අවසානයේ ඊට පස්සේ අධිකරණය තිබෙනවා නීති ප්‍රතිපාර්මේන්තු සහ අපරාධකරුවන්ගේ නීතිඥයන් අතර සංවාදය අධිකරණය දියනවා උත්තරේනේ එහෙනම් අපේ වැඩ කොටස මොකද්ද මේ පරීක්ෂණ කරලා අධිචෝදනා පත්‍ර අධිචෝදනාගල මහා අධිකරණ නඩු ගොනු කිරීම හරිනේ එතකොට දැන් මෑත කාලයේ අපි මේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරමින් තිබෙනවා මේ වෙනකොට 30 නඩුව මහා අධිකරණේ ගොනු කරලා තිබෙනවා තව නඩු ගන්න එයාලංක නඩුව ඉතා ඉක්මනින්ම මහා අධිකරණේ චෝදනා පත්‍ර ගොඩනැගීවි ඒ වගේම කීත්නායර්ගේ නඩුව මහා අධිකරණයට එනවා ඉතා ඉක්මනින්ම මතක තියාගන්න ඒ වගේම පාස්කු පහරිය ගොඩක් අය අපිට අපි සංවේදී පරීක්ෂණ සිද්ධ වෙනවා බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පරීක්ෂණ තත්ත්වය අපි අධිකරණයට වාර්තා කරනවා. ඒක තමයි අපේ බැඳීම. පරීක්ෂණ තත්ත්ව මොකටද අපි මේ මේක ඉස්සර මේක සම්ප්‍රදාය බවට පත් වෙලා තිබුණා. පරීක්ෂණවල මට්ටම, පරීක්ෂණයන්ගේ අධිරයන්, පරීක්ෂණයන්ගේ ප්‍රමාණයන්, මාධ්‍ය හරහා කියන එකද මොකද්ද? අනියම් ආකාරයකින් චූදිතයට සංගවීම සඳහා සහ පරීක්ෂණයෙන් ගැලවීම සඳහා වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සම්දර්ශන පරීක්ෂණ. හැබැයි අපි සම්දර්ශන පරීක්ෂණ තියන්නේ දකින්නෝනේ. දැන් ඔය වගේම ඔබට මතක ඇති පාස් මේ අරුගම්බේ සිදුවීමේදී, අරුගම්බේ සිදුවීම පැන නගින්න හේතුනේ ලංකාව ඇතුළේ අර්බුදයක් නෙවෙයි, ජාත්‍යන්තර වශයෙන් මතුවී තිබෙන ගැටලුව ප්‍රශ්නයක් පාදක කරගෙන අරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව බුද්ධයන් සපිට වාර්තා කරා. අපි මොකද කරේ? අපි මාධ්‍යට කිව්වනේ මෙහෙම බුද්ධයන් සවාර්තා කළා තියෙනවා කියලා. අපේ වගකීම මොකද්ද? සමාජ සංසුන්භාවයේ තියාගනම් මහජනයාට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙමින් අරුගම්බේ පිළිබඳ පරීක්ෂණ කිරීම තමයි අපේ පියවර. අපේ කිසි මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍ය සාකච්ඡාවකදී හෝ රූපවාහිනියකද හෝ අරුගම්බේ පිළිබඳ තොරතුරු අපි ඉදිරිපත් කළනේ. ඇයි එහෙම ඉදිරිපත් කළ යුතුද? ඒවා පරීක්ෂණ. අපරාධයක් වළක්වා ගැනීම සඳහා යන ගමන අපේ වෘත්තීමේ භාවයෙන් තමයි ආණ්ඩුව කටින් අපි හැසිරින්න මතකද? වෘත්තීමේ භාවයෙන් අපිට තොරතුරු ඇවිල්ලා දවස් දෙකක් යන කලින් අපි තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. අවසන් අපි හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි පරීක්ෂණය දියත් කරලා කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් එහි පුරවැසියන්ට ලංකාවේ සංචාරය කිලින් පිළිබඳව අවදානම් පිළිබඳව ප්‍රකාශයක් කරේ. එතකොට අපි පරීක්ෂණේ කරමින් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන හොඳේ සති දෙකකටත් විතර පස්සේ එහෙමයි වැඩ කරලා තියෙන්නේ. හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි ඒ කලාපේ සංචාර කර්මාන්තෙ විදවැටෙන් ඉඳි දුන්නේ නේ. මහජනයාට මහජනයතුළු අසංසු මේ සංසුන්තාවේ බිඳෙන්න ඉඩ කඩ දුන්නේ නේ. ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්න ඉඩ දුන්නේ නේ. හැබැයි අරුගම්බේ ඒ ප්‍රහාරය වළක්වගෙන ඒ සඳහා සැලසුම් කරපු අය අත්අඩංගුවට අරගෙන ඉතා කෙටි කාලයක් ඇතුළේ එක්සත් ජනපදයේ ඔවුන් විසින් ප්‍රකාශ කරා අවදානම් තත්ත්වය පැහැර ගියා, පහ වුණා කියලා. අපි ඔවුන්ට ගිහිල්ලා කිව්වා මේකයි දැන් තත්ත්වේ, මේ තත්ත්වය අපි ජයග්‍රහණය කළා තිබුණා, මෙතෙන්ට අපි ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එහෙම නෙවෙයි ආණ්ඩුවක් කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි දැනුත් මේ අපරාධයන් පිළිබඳව පරීක්ෂණ කරමින් තිබෙනවා. හැබැයි සමහර ඒවා ඔබ හිතන්න, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ 2009 ජනවාරි මාසේ 8, අද 2025, අවුරුදු 16 ගිහිල්ලා. ඒ අවුරුදු 16කට පසුව අපි ඇස් ඉදිරිපිට තිබුණා ඝාතනය සිදු වුණේ කියලා. අපරාධකරුවන් හොයාගන්න බැරි ඝාතනයක් මහදවල් සිදු වී තිබෙනවා. සිදු වුණේ කොහොමද කියලා දලා අදහසක් පොදු සමාජයට තියෙනවා. හැබැයි අධිකරණ පද්ධතියට දලා අදහස වැඩක් නෑ. අධිකරණ පද්ධතිය අවශ්‍යයි සැකෙන් ඔබට සහ තහවුරු කිරීම. එහෙම නෝන, ඒ කියන්නේ සැකෙන් තොර තහවුරු කිරීමක් නෙවෙයි නේද? එතනින් ඔබට තහවුරු කිරීමක් අපිට අවශ්‍යයි. නෑ, ඊට වැඩගත් සාධක අවශ්‍යයි. તો වැඩගත් සාධක අවුරුදු 16කට පසුව අපි එක්රස් කරගන්න ඕන. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඊයේ ඝාතනයක් වෙලා අද පරීක්ෂණයක් කරනවා වගේ නෙවෙයි. අවුරුදු 16කට පසුව ඒ පරීක්ෂණ අසීරුයි. ඒත් අපි කරනවා. මතකද? අසීරුයි, ඒත් අපි කරනවා. මම කියන්න තමුණාන්සලා, මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා මහඟු අවස්ථාවක් තිබුණේ 2015. නැවුම් පරීක්ෂණ නැවුම් අවස්ථාව නැවුම් සිදුවීම් අලුත් කරේ නැහැ. පාවලා දුන්නේ මහජනගේ මතය. පොද් ඒ මාධ්‍යවේදීන්ට පහර දීම්, ඝාතනය කිරීම් මේ සියල්ල විසඳීම සඳහා හොඳම අවස්ථාව තිබුණේ 2015. අද 2015න් පස්සෙ වුරු 10ක් ගිහිල්ලා. ඔබ හිතනවද අපරාධකරුවන් තමන්ගේ අපරාධ කරලා ඒ අපරාධයන් එසේ ලිදරව් වෙන්න ඉඩ දෙමින් අවුරුදු 10ක් ඉඳී කියලා? අවුරුදු 10ක් ඉන්නේ නේ. පරීක්ෂණ කොහොමද දියත් උනේ? අපි එක තෙල් සංස්ථාවේ පරීක්ෂණ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගනුව යවන්නේ 2015 නොවැම්බර් ඔක්තෝබර් වල ලිපිගනුව යවන්නේ. උත්තර එන්නේ 2025 ජනවාරි මාසේ අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න. අවුරුදු 10ක්. ඇයි? ඇයි නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් එකක් ගිහිල්ලා ඒකට උත්තරේන්න අවුරුදු 10ක් ගත වුණේ මොකක් නිසාද? නීතිපති දෙපාර්තමේන්තුව වැරද්ද නෙවෙයි. එය පිළිබඳ දේශපාලන අධිකාරිය තිබුණු වමනාව. අවුරුදු 5ක් තමුනාසල ෆයිල් එක වහගෙන ඉන්නවා. ඊළඟ අවුරුදු 5 අපරාධකාරයෝ වහගෙන ඉන්නවා. මේක ඇත්ත? මේ සත්‍ය තමුනාසල පිළිගන්න සූදානම් නැද්ද? ඒ අවුරුදු 10කට පසුව තමයි ඒ පරීක්ෂණ පිළිබඳව වාර්තා වෙන්නේ. ඊට පස්සේ අත්අඩංගුවට ගත් අරගෙන අධිකරණ ඉදිරිපත් කරපුවම තමුන්වහන්සේලත් කෑ ගැහුවා. මට පුදුමයි. ඇයි එහෙම කරන්නේ? දැන් මෙතන නේද අර මොකද මරලොතු මොකද රට අවුස්සන විපක්ෂයක් නෝන වුණාට සිදුවෙන සැබෑ සිදුවීම් ඒවා පිළිබඳ හැබෑ හැඟීමකින් කටයුතු කරන්නේ නෑනේ. අත්අඩංගුවට ගා ඇයි රෑ ගිහිල්ලා ගත්තේ? ඇයි බිරිඳත් එක්ක ගත්තේ? ඇයි? ඒක අපේ වැඩක් නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුව හිතනවා. ඒ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට අත්දැකීම් තිබුණා. සමහර අය හැංගුණා. දැනුත් ඇංගිලා ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරපු දෙදෙනෙක් ඉන්නවා. නේද? නේද ආනන්ද? මාස දෙකකට විතර පෙර. දෙදෙනෙක් හැංගුණා. එහෙනම් පොලිසිය මොකද කරන්න ඕන කපති වෙන්නේ? හැංගෙන්න ඉඩ දෙන්න බෑ. අදත් අධිකරණෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන කෙනෙකුට නියෝගයක් ඇවිල්ලා තියෙනවා. හැංගිලා PSO ගෙදර තියලා ඊයෙ රෑ ගිහිල්ලා තියෙනවා. දන්නවා. අපි දන්නවා. අපි හිතනවා හෙට බාර වෙයි කියලා අඩුම තරමින්. ඉතින් මෙහෙමනේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අපරාධ කරුවන්ට රිසිසේ කටයුතු කරන්න අවස්ථාව අපි දෙන්නේ නැහැ. අපිට ජනවරමත් තිබෙනවා මේ අපරාධ ඉතිහාසයේ කාලයේ වැලිතලාවේ යට වෙන්න ඉඩ නොදෙන්නත් ඒ අපරාධ වලට විඳිතයන්ටත් මේ රටේ පුරවැසියන්ටත් සාධාරණ සහ යුක්ති ඉටු කිරීම වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම උරට අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි කිසි අත්වැරදීමක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබලා කවුරු හරි හිතනවා නම් අපි මේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න දූෂිතයන් ආරක්ෂා කරන්න කවදාවත් එහෙම අපි ගෙන හිතන්න පටන් ගන්න එපා. ඒක වෙන්නේ නැහැ. තමුන්වහන්සේලාගේ හිටපු නායකයෝ තමුන්වහන්සේලාගේ නායකයන්ට වඩා අපේ නායක විශ්වාස කරන්න. මම එකයි කියන්නේ. ඔය නායකයන්ට වඩා අපේ නායක විශ්වාස කරන්න එහිමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒකට සහයයි අවශ්‍යකම තිබෙන්නේ. ඡන්දෙවි ඡන්දේ කරන්න. හැබැයි මේ රටේ අපරාධ මේ රට අල්ලස දූෂණේ මැඩ පැවැත්වීම සඳහා ගන්න ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳව අපි ඉතාමත් වගකීමෙන් වැඩ කටයුතු කරමින් ඉන්නේ. අන්න එතකොට තමයි ඒ පරීක්ෂණ එල්ල වෙලා තියෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ගමන් කරමින් තියෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ඉලක්ක බවට වත් වෙන අපරාධ කරුවන් නම් මෙතන ඉන්න ඔබට වඩා දන්නවා අපරාධ කරුවා තමන්ගේ දිශාවට පරීක්ෂණ යමින් තිබෙන බව. සමහරට මම දන්නෙත් නෑ. හැබැයි අපරාධ කරුවා දන්නවා. කීත් නොයර්ගේ පරීක්ෂණ ඉදිරියට යනකොට අපරාධ කරුවා දන්නවා තමන්ගේ දිශාවට පරීක්ෂණේ හස්තය දියත් වෙමින් ඉන බව. පාස්කු පහර පිළිබඳ පරීක්ෂණ දියත් වෙනකොට අපරාධ කරුවා දන්නවා පරීක්ෂණේ හස්තය තමන්ගේ දිශාවට එල්ලෙමින් තිබෙන බව. එයා ලංකා ගනුදෙනුවේ පරීක්ෂණ ඉදිරියට යනකොට දන්නවා දූෂිතයා තමන්ගේ දිශාවට පරීක්ෂණය එල්ලෙමින් ඉන බව. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට ඒ අපරාධ කරුවන් ඉතාම සලසුම් සහගතව මෙවැනි අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවාද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. එහෙම නැතුව කල්ලි පහක් හයක් එක විට මෙහෙවි යැක්කේ කාටද? ඒකයි මම කිව්වේ එහෙම මෙහෙවන්න පුළුවන් කණ්ඩායම් ඉන්නව තව. විශේෂයෙන් අපි පොලිස්පතිතුමාටත් බුද්ධයන්සල්ටත් අපි දැනුම් දුන්නා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. අපි හඳුනාගෙන තියෙනවා එවැනි වුවමනාවක් නම් තිබෙන්නේ. ඒ වුවමනාව දියත් කර ගැනීම සඳහා තව කවර කවර ආකාරයේ සිදුවීම් සිදුව හැකිද කියලා අපි හඳුනාගෙන තිබෙනවා. ඒක තමයි අපේ වගකීම. අපි ඒ වගකීම ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා ඔබ කිසිවෙක් මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනය මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මෙතන හුදු සංවිධානාත්මක අපරාධ කල්ලියවල ක්ෂණික නැගී සිටීමක් තියෙනවා. අපි ඒවා ඉතා ඉක්මනින්ම අපි ඒවා මැඩ පවත්වමින් තිබෙනවා. එක දෙවෙනි කරුණ ගත්තොත් දැන් මම දැක්කා බොහෝ කෙනා අපි මේ අලුත් බුද්ධිංශයක් හදලා අලුත් ආරක්ෂක මණ්ඩලයක් හදලා තියෙනවා කියලා. ඔව් අලුත්. ඔක්කොම අලුත්. මතක තියාගන්න. කැබිනට් මණ්ඩලය ඔක්කොම අලුත්. පාර්ලිමේන්තුවේ බහුතරය අලුත්. ආරක්ෂක මණ්ඩලය අලුත්. හමුදාපතුරු අලුත්. බුද්ධිංශ ප්‍රධානීන් අලුත්. ඇයි? පරණ ගමන යන්න පුළුවන් පරණ අයත් එක්ක. අලුත් ගමනක් යන්න නම් අලුත් අය අවශ්‍යයි. මොකද ප්‍රශ්නේ? කාටවත් ප්‍රශ්නේ තියෙන එතන පරණ යාළුකම් තියෙන්න පුළුවන්, මිත්‍රකම් තියෙන්න පුළුවන්, කෝල් එකට ගන්න පුළුවන්. හරිද නේද? ඕනනම් රැයට අඩියක් ගහන්න එකතු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔය පරණ මන් දැක්ක කතා කරපු කෙනෙක්. අපි එහෙම නෙමෙයි. අපි මේ ඔක්කොම වෘත්තීමේ හමුදාව බවට පරිවර්තනය කරමු. වෘත්තීමේ හමුදාව අපිට අවශ්‍යයි. එහෙම මම කියන්නම්. තමුන්වහන්සේලාට දැනගන්න අපේ CDS ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානි කාර්ය ප්‍රධානි ආරක්ෂක ප්‍රධානි මොකද වෙලා තියෙන්නේ? සේවාදිකු හතක් තියෙනවා. මොකක් වෙනවද? එයා තියාගෙන ඉන්නේ රාජ්‍ය ආරක්ෂාවටද? නෑ. එයා තියාගෙන තමන්ගේ ගෝලයන් ලෙස. මේ කිසිදු පත්වීමක් මගේ ගෝලය හෝ අපගේ ගෝලය නෙවෙයි. මේ කිසිදු පත්වීමක් මගේ මිතුරන් නෙවෙයි. මේ කිසිදු පත්වීමක් මගේ යටත්වසිය මට මෙහෙවි එහෙම අය නෙවෙයි. අපි පත්කිරීම කරලා තිබෙන්නේ වෘත්තීමේ භාවයක් අපිට අවශ්‍යයි. අපි අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට, අපේ රටේ ත්‍රිවිධ හමුදාවට යලි වෘත්තීමේ හමුදාවක් වෙන තැනට අපි ස්ථාපිත කරන්න ඕන. හැබැයි මේවා වෘත්තීමේ මට විතුන්නේ තිබුණේ කොතනද? මේවා මෙයා තිබුණේ ජනාධිපතිරයේ ගෝලයා. එයා තමයි CDS. ඔහොමනේ තිබුණේ. එහෙම නෙවෙයිද? කාට හරි කියන්න බලද්දි එහෙම නෙවෙයි කියලා. සමහර වෙලාවට තිබුණා ජනාධිපතිවරයන්ගෙන් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා CDS එකෙන් හදනවා. එහෙම කතාවක් තිබුණාද? එහෙම තව විටක තිබුණා. ජනාධිපතිවරයා ගියපුවාම ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කරයි. තිබුණ නැද්ද? කොහොමද ආරක්ෂක මණ්ඩලක ප්‍රධානි හරිද ජනාධිපතිවරයාගෙන් පස්සෙ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට ස්ථානගත වෙන්නේ? ජනාධිපතිවරයා ඔහු අගමැති ධුරයට පත් කරයි කියලා විශ්වාසයක් ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මොකද්ද? වෘත්තීමේ භාවයෙන් නෙමෙයි කටයුතු කරලා තිබෙන්නේ ගෝලකම. අපි ගෝල බාලින්ගේ හමුදාවක් හදන්නේ, ප්‍රධානින් හදන්නේ. මතක තියාගන්න. ඒ නිසා CDS-ට සේවාදිකු හතක් දීලා තිනවා. මට කියන්නේ තව අවුරුද්දක් දෙන්න කියලාද? ඒ වගේම ගත්තොත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානියට එයාට දීලා තියෙනවා සේවාදිකු දෙකක්, නැවත කැඳවීම් දෙකක් දීලා තියෙනවා. එළියට ගිහිල්ලා නැවත කැඳවලා තියෙන අවස්ථා දෙකක්. මට කියන්නේ නැවත දෙන්න කියලාද? ඒ ගෝලයන් හමුදාවේ තියාගන්න ඕන නම්, බුද්ධිංශවල තියාගන්න ඕන නම්. ඒ වගේම CNI රීකෝල් එළියට ගිහිල්ලා නැවත කැඳවලා සේවාදිකු හයක් දීලා තියෙනවා. මෙම වෘත්තීමේ හමුදාව මෙහෙම තියෙනවද? වෘත්තීමේ බුද්ධි සේවාව මේ විදිහට පවතිනවද? CDS සේවාදිකු 7යි, CNI නැවත කැඳවීම් සහ සේවාදිකු 6යි, ඊට පස්සේ SIS ප්‍රධානියට නැවත කැඳවීම් සහ සේවාදිකු 2යි. මෙහෙම දෙන්න පුළුවන්ද වෘත්තීමේ හමුදාවක්? මේ වෘත්තීමේ හමුදාවක් නෙමෙයි. හමුදාපතිවරයාට සේවාදිකු 2යි, නාවික හමුදාපතිවරයාට සේවාදිකු 2යි, ගුවන් හමුදාපතිවරයාට එක සේවාදිකුයි. ඕගොල්ලෝ කියන මටත් දෙන්න කියලාද? නෑ. ඒ ඔක්කොම අපේ රටේ බුද්ධි සේවාවන්, අපේ රටේ හමුදාවන් වෘත්තීමේ භාවයෙන් එහාට ගෙනිච්චා. ඒ නිසා අපේ ප්‍රයත්නේ මොකද්ද? මේ හමුදාව, මේ පොලිසිය වෘත්තීමේ ස්වභාවයකට ගෙනේම තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව. මට පක්ෂපාති නෑ, මට නෙවෙයි රජයට පක්ෂපාති. හැදුවේ කොහොමද? හමුදාවන් හැදුවේ කොහොමද? බුද්ධි සේවාවන් හැදුවේ කොහොමද? එයාට පක්ෂපාති. පුද්ගලන්ට පක්ෂපාති. ඉතින් පුද්ගලන්ට පක්ෂපාති හමුදාවක් වැඩක් තියෙනවද? පුද්ගලන්ට පක්ෂපාති දේශපාලකට පක්ෂපාති හමුදාවක් නෙවෙයි අපි හදන්නේ, රාජ්‍යට පක්ෂපාති හමුදාවක්, වෘත්තීමේ හමුදාවක් අපි හදනවා. අදක ආරක්ෂක වියදම් ගැන කියලා තිබුණා. තව වියදම් කළ යුතුයි. හේතුව මම කියන්නම්. අපි 2030 වෙනකොට අපේ යුද හමුදාව ලක්ෂයකට සීමා කරනවා. ගුවන් හමුදාව 18,000කට සීමාවකට එනවා. නාවික හමුදාව 40,000කට සීමාවකට එනවා. යුද හමුදාව ලක්ෂයයි, නාවික හමුදාව 40,000යි, ගුවන් හමුදාව 18,000යි. ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි තාක්ෂණික වශයෙන් උසස් හමුදාව බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහා අපි වැඩ කරනවා. අද තියෙන ගුවන් යානා විශාල ප්‍රමාණයක් කල්ලිකිත්වීමට කිට්ටු වෙමින් තිබෙනවා. අද තියෙන ගොඩාක් යුද අවි කල්ලිකිත්වීමට කාලය එළඹලා තිබෙනවා. ඒසා පරණ අපේ නැවියන් අපිට කියන නාවික හමුදාවේ නැවියන් කියනවා. අපේ නාවික හමුදාව සිතන සතුව තියෙන සමහර බෝට් සමහර යාත්‍රාවල යන්න සාමාන්‍ය නාවික හමුදාවට වඩා වෙන පුහුණුවකුත් ඕන කියලා. එම අබලන් වෙච්චි තත්ත්වයක් තිබෙන්නේ. ඒක රටකට හිතකර නැහැ. ඒ නිසා අපි තාක්ෂණික වශයෙන් දියුණු උපකරණ ලබා දෙමින් ඉතාමත් තියුණු මනසක් සහිත වෘත්තීමය හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහායි අපේ ඉලක්කය. ඔවුන් පක්ෂපාති රාජ්‍යයට පක්ෂපාති හමුදාවක්, පුද්ගලන්ට පක්ෂපාති හමුදාවක් නෙවෙයි. ඇයි තනතුරු වෙනස් කරන්න සිද්ධ වෙන්නේ? කුමක් නිසාද? රාජ්‍යයට පක්ෂපාති හමුදා ශේෂ්ත්‍රයෙන් ගොඩනගුවා නම් තනතුරු වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගොඩනගලා තියෙන පුද්ගලන්ට පක්ෂපාති හමුදාව. මට මතකයි අපි ජයග්‍රහණය කළ මේ 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 තීන්දුව අපි දෙසැම්බර් මාසේ 30 වගේ තමයි මාස 4ක වගේ කාලයක් ගත්ත. ටිකක් තියෙන තත්ත්වය අවබෝධ කරගෙන තියෙන තත්ත්වයට අනුගත කරමින් තමයි අපි මේ ඉවත් කරන්න ඕන කියලා. ඒ මාස 4ත් වැඩිම ආපු චෝදනාව මොකක්ද? තාමත් මෙයා තියාගෙන යනවද? මෙයා තියාගෙන ආරක්ෂා පිටම සහතිකයක් දෙන්නේ කොහොමද? මෙයත් එක ආරක්ෂා මණ්ඩලය කැඳවන්නේ කොහොමද? ඔහොමයි අපෙන් ඇහුවේ. අපි ඒත් කලබල වුණේ නේ. සමහර හේතු අපි එනකොට ඉවත් කිරීම, අපි එනකොට ඉවත් කිරීමක් කරෙත් නේ. අපි ක්‍රමානුකූලව ඒතන අද්දකීම්, ඒතන යාන්ත්‍රණය අඩපණවෙන්න ඉඩ නොදී ඒ යාන්ත්‍රණයත් සක්‍රීය භාවයට ගෙනෙමින් ඒකට අවශ්‍ය වෙන රීප්ලේස් කිරීම තමයි අපි කරලා තියෙන්නේ. ඒක විධිමත්. අපි කලබල වෙලා නැහැ. තේරුම් ගන්න. අපි එලවලා එහෙම නැහැ. අපි අවිධිමත් විදිහට කරලා නැහැ. අපි ආරක්ෂක යාන්ත්‍රණය කඩාවැටෙන්න ඉඩ දීලා නැහැ. ඔබ කිව්වට මේ පාතාල නැගිටීම ආරක්ෂක අංශවල මාරු වීමේ ප්‍රතිඵලද? එහෙම නෙමෙයි. ඒ කිසිවක් අඩපණවෙන්න ඉඩ නොදී අපි ක්‍රමානුකූලව රෝදේ කැරකෙන ගමන් රෝදේ නැට්ටයි කරමින් අලුත් නැට්ටයි කරා. මතක තියාගන්න. එහෙම නේද කරන්න ඕන කිව්වේ. මැෂින් එක කැරකෙන ගමන් මැෂින් එකේ තියෙන සමහර දේවල් අපි වෙනස් කරලා තියෙනවා. හැබැයි මැෂින් එක ඉතා හොඳින් කැරකෙනවා. ඒ නිසා අපි හදන්නේ වෘත්තීමේ හමුදාවක්. අපි තවත් 2021 දී අපේ හමුදාවන් සඳහා විදේශ පුහුණුව සඳහා යනකොට ලබා දීපු දීමනාව අඩු කරලා තිබෙනවා. 2021 අපි ඩොලර් හිගේ නිසා අපි නැවත ඒක සැලකිල්ලට භාජනය කරලා ඒ අවශ්‍ය විදේශ පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය වැය මුදල් වැය කරන්න අපි ලෑස්ති වෙලා තිබෙනවා. ඒ වගේම අපි විශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා අපේ කඩාවැටලා තියෙන මේ ගුවන් යාන හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් පොළවේ තියෙන්නේ, උඩ යන්නේ නැහැ. ඉතින් ඒවා විශාල ජාතික අපරාධයක්. ඒ නිසා අපි විශාල මුදල් ප්‍රමාණයක් ඒවා නැවත අලුත් වැඩියා කරන්න වෙන් කරලා තිබෙනවා. ඒ නිසා වෘත්තීමය තාක්ෂණික වශයෙන් දියුණු ශක්තිමත් හමුදා යාන්ත්‍රණ ගොඩනැගීම ඉලක්ක කරගෙන අපි වැඩ කරනවා. එය පුද්ගලාරෝපිත පුද්ගලයන්ට බද්ධ හමුදාවක් නෙවෙයි, රාජ්‍යයට පක්ෂපාති හමුදාවක් අපි නිර්මාණය කරමු. ඒ නිසා ඒ සඳහා සැලකිත මුදලක් වෙන් කළ යුතුයි. අපි බැවනැත්වයක වෙන් කරනවා. වෙන් කරන හේතුවත් අපි කියනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය පොලිසිය. පොලිසිය මාත්‍ර විශාල කාර්යයක් කරමින් තිබෙනවා. අද ඔබ හිතුවොත් එක දවසක් පොලිසිය නැහැ කියලා හිතුවොත් රට කොතෙන්ද පත්වේවිද? ඒ නිසා පොලිසිය වඩා සක්‍රීය පුහුණුවත් සහිත පොලිස් ආරක්ෂාව සහිත හොඳ දෙපාර්තමේන්තුව බවට පත් කිරීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. ඒ අපේක්ෂාව සහිතව අපි සැලකිත මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. උගේ වාහනවල හිගයක් තිබෙනවා. අපි වාහන ප්‍රමාණයක් ලබා දෙන සැලසුම් කරලා තිබෙනවා. ඔවුන්ට ලබා දෙන සමහර ට්‍රැෆික් රාජකාරී කරන කෙනෙකුට දෙන දීමනාව නේද, දඩයක් ගිවම දීමනාව අපි 25%කින් වැඩි කරන්න සූදානම් කරලා තිබෙනවා. පොලිස් සේවා ස්ථානවල තියෙන පාසුකම් වැඩි දියුණු කරන සඳහා මිලියන 1000ක් වැය කරන මේ වසරේ අපි අපේක්ෂා කරනවා. උගේ වැසිකිලි පද්ධතිය, උන්ට නාන කාමර, ඔගේ සාමාන්‍ය විවේක කාමර මේ ඔක්කොම කඩා වැටලා තිබෙන්නේ. ඒ වගේ දැන් ඉතා හොඳ මනසකින් යුතුව සේවාවක් කරන පොලිස් දෙපාර්තමේන්තුවට බෑ. ඒ නිසා අපි ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරනවා. මේ තියෙන ස්ථාන නැවත ඉතා හොඳින් අලුත් වැඩියා කරලා හොඳ නිදහස් මනසකින් යුතුව රාජකාරිය කරන්න පුළුවන් පරිමේ ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුව බවට පත් කරන්න අපි සැලසුම් කරමින් තිබෙනවා. ඒ නිසා මා අවසාන වශයෙන් කියන්නේ ඒ වගේම අපි දන්නවා දැන් ගත්ත පොලිසියේ 21000ක හිගයක් තිබෙනවා. ඔබ දන්න මේ පාර්ලිමේන්තු පොලිස් මහතුරුන්ගෙන් ඇහුවොත් මේ අයවැය කාලේ පැය 12 ඩියුටිය නැවත හෙට ආයෙ පැය 12 පටන් ගන්න ඕන. මම අසීරු ලෙස මේ පොලිස් නිලධාරි මහතුරු වැඩ කරනවා. වෙලා තියෙන තරම විශාල හිගයක් තිබෙනවා. දැන්ට ගණනය කරලා තිබෙන විදිහට 21000ක පොලිස් දෙපාර්තමේන්තු හිගයක් තිබෙනවා. දැනට අපේ කැබිනට් මල්ලේ අනුමත කරලා තිබෙනවා 10000ක් අලුතෙන් පොලිසියට බදව ගන්න. අපි ගුවන් හමුදාවට බදව ගන්න 4000කට අනුමැතිය ලබා දීලා තිබෙනවා. ගුවන් හමුදාව ඒ බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. නේවියකට බඳවා ගැනීම සඳහා අපි අවසර ලබා දීලා තිබෙනවා. 2030 වෙනකොට අපි අපේක්ෂා කරන ලද හමුදා සංචිතය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වෙන බඳවා ගැනීම වලට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රට වඩාත් අර ඒ කියන්නේ අසිෂ්ඨ රාජ්‍යක සිට අසිෂ්ඨ රාජ්‍යයක් නම් තනි පුද්ගලයන් මෙහෙමන ආණ්ඩු අසිෂ්ඨයි. තමන්ගේ ගෝල බාලයන් හරහා මෙහෙමන ආණ්ඩු අසිෂ්ඨයි. තමන්ගේ යාළු මිත්‍රයන් හරහා මෙහෙමන ආරක්ෂාව අසිෂ්ඨයි. ඒ අසිෂ්ඨ යුගය අපි ශිෂ්ටත්වයට මේ සියලු ආයතන පද්ධතින් කියන ශිෂ්ටත්වය කොතනද? ආරක්ෂාව පිළිබඳව එහා බැඳී තිබෙන ආයතනයන් ඒ ඉටු කිරීම ශිෂ්ටත්වය. මාජනගේ ස්වාමිය පිළිබඳව ඒ සදා වගකීම් තිබෙන ආයතනයක ඉටු කිරීම ශිෂ්ටත්වය. ඒ නිසා යළි අපේ රටේ ආයතනවලට පණ දෙමින් ඒ ආයතනයට පැවරිතෙන වගකීම් ඉටු කරමින් ඒ වගකීම් ප්‍රමාණවත් නැත්නම් ඒ වගකීම් සඳහා තියෙන අනපන ප්‍රමාණවත් නැත්නම් තවත් අනපන ශක්තිමත් කරගනිමි. අපි මේ යාන්ත්‍රණයට පණ පොවනවා. සමාජයක් අපේක්ෂා කරන්න ඕන පුද්ගලයන්ගෙන් නෙවෙයි, පොලිස්පති කවුද කෙනෙක් නෙවෙයි වැදගත්කම තියෙන්නේ. හැබැයි කාලයක් මොකද වෙන්නේ? පොලිස්පති කවුද? ඒක මත තමයි පොලිසිය හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ. බුද්ධියන් සපදානිය කවුද? එයා මත තමයි බුද්ධිය හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ. හමුදාවේ ප්‍රධානිය කවුද? එයා මත තමයි හමුදාව හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක අසිෂ්ඨත්වය. ශිෂ්ටත්වය කියන්නේ ඒක නෙවෙයි. එම ව්‍යුහයන් කරේ විශ්වාසය තමයි ඒක. පොලිස්පතිවරය අද ඉන්න පුළුවන්, හෙට අලුත් පොලිස්පතිවරයෙක් ඉන්න පුළුවන්. හැබැයි ජනතාවට පොලිසිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳන වෙටි තියෙන්න ඕන. බුද්ධියන් සපදානිය අද ඉන්න කෙනා ඉවත් වෙලා හෙට අලුත් කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ජනතාවට බුද්ධියන් සකරේ විශ්වාසය ගොඩ නගන්න ඕන. හැබැයි අපේ රටේ ගොඩ නගලා තිබෙන්නේ එහෙම නෙවෙයි. පුද්ගලයන් කරේ අසිෂ්ඨ ලෝකයක් එක. අසිෂ්ඨ ක්‍රමයක් එක. ශිෂ්ඨ ක්‍රමය තමයි යලි මේ ආයතන පද්ධතිය කරෙහි විශ්වාසය තබන විදිහට ඒවා ගොඩ නැගීම. පොලිසිය කරේ යරි මහජනයක විශ්වාසය. පොලිස්පතිය කවු, පොලිස්පතිවරයා කවුද නැද්ද කියන එක ભેදකින් තොරව. ඉතින් අපි උත්සාහ කරමින් තිබෙන්නේ මේ අසිෂ්ඨත්වයේ කඩයිමට ගමන් කරලා තිබෙන රාජ්‍ය. ඒක අසිෂ්ඨ රාජ්‍ය. පාතලත්තක දේශපාලක ගනුදෙනු කරනවා. පාතලත්තක ආරක්ෂක නිලධාරීන් ගනුදෙනු කරනවා. තමන් ආණ්ඩුවේ තියෙන අවියවිද එළියට යනවා. ආණ්ඩුවේ තියෙන අවියවිද බලපත්‍ර වලින් අරගෙන සිටු සිටුසේ වෙඩිතිය තියෙනවා. අසිෂ්ඨ රාජ්‍ය. අපි උත්සාහ කරමින් තිබෙන කුමක්ද? මේ අසිෂ්ඨත්වයේ පතුලටම ගිලලා තිබෙන රාජ්‍ය යලි ශිෂ්ඨත්වයේ කරා කැඳවගෙන ඉන්න. මා හැම දිනටම ආරාධනා කරන්නේ ශිෂ්ඨත්වයේ විශ්වාස කරන්න, අසිෂ්ඨත්වයේ ප්‍රතික්ෂේප කරන්න. ශිෂ්ඨත්වයේ ප්‍රතික්ෂේප කරන කිසි, ශිෂ්ඨත්වයේ ප්‍රතික්ෂේප කරන නම් කිසිවෙක්. ඔවුන් මම කියන්නම් අපි මේ ගොඩනගන නව දේශපාලන සංස්කෘතිය විසින් අනිවාර්යෙන් ඉතිහාසයේ දේශපාලනයේ කුණු කූඩියට තල්ලු වෙනවා. ඔබට අනාගත දේශපාලන රඳාපවතින අපි නිර්ණායක පද්ධතියක් හදනවා. අපි ආණ්ඩු කරයිද, ඔබ ආණ්ඩු කරයිද, ඒක වෙනම දෙයක්. හැබැයි අපි සමාජ නිර්ණායක පද්ධතියක් හදනවා. පාර්ලිමේන්තුව මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. පොලිසිය මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. හමුදාව, රාජ්‍ය ආයතන මෙවැනි නිර්ණායක පද්ධතියක්. අන්න අපි සකස් කරන්නේ මතක තබා ගන්න ජාතික ජනබලවේගයේ මේ ආණ්ඩුව පිහිටවීම ලංකාවේ ඉතිහාස ගණනාවක් අසිෂ්ඨත්වයෙන් මතරම් පදනම් කරගත්තු දේශපාලනයක් තිබුණා නම් සංවිධාන යාන්ත්‍රණ ආයතන විය මුළුමනින්ම පොඩිපට්ටම් කරමින් යන දේශපාලන සංස්කෘතියක් තිබුණා නම් අපේ රටේ වංචා දූෂණේ නීතිගත කරන ලද දේශපාලනයක් තිබුණා නම් මතක තියාගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පාලනයෙන් පසුව යලි ලංකාවේ එවැනි දේශපාලනයකට විවෘත වෙන්නේ නැහැ. මේක හැරවුම මම ඔබට ආරාධනා කරන්න. ඔබට ආණ්ඩු බලය ගන්න අවශ්‍ය නම් අපිව පළවා හරි ඉන්න නම් අපිට වඩා ශිෂ්ටත්වයේ උඩට යන්න. ඔච්චරයි. පහළ දේශපාලනය අවසන්. ඒක තව දුරටත් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව පිළිගන්නේ නැහැ. එකිනෙකා කොටවන දේශපාලනය. යටි කුමන්ත්‍රණ දේශපාලනය. අපි කිසි කුමන්ත්‍රණයක් කරලා බලයට ආවේ නැහැ. මන් දන්නවා දැන් කෙනෙක් කිනෝල එයා ඔක්තෝබර් වල පාර්ලිමේන්තුවට එනවා. පහු හොඳේ. මම යාට කියන්නේ හීනෙන් හරි කමක් නැහැ පාර්ලිමේන්තුව කඩාගෙන ජීවත් වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. මොකද 77 ඉඳන් පාර්ලිමේන්තුවේ. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙනවනේ. දැන් පුරුද්දට ඇබ්බැහිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේකයි. කුමන්ත්‍රණ වලින් ආණ්ඩු බලය වමාරු කරපු යුගයේ අවසන්. ජාතිවාදීන් ආණ්ඩු බලය මාරු කරපු යුගයේ අවසන්. ඉදිරියේදී දේශපාලන වේදිකාව අපි මේ ගොඩනගා තිබෙන ශිෂ්ටත්වයට වඩා උතුම් ශිෂ්ටත්වයක්ද කියන එක තමයි දේශපාලන සංවාදය. මේට වඩා උඩින්ද? ඔච්චරයි. එහෙම නැතුව යලි මේ රට මෙතනින් වඩා මෙතනට වඩා යට දේශපාලනකට ඉඩක් විවෘත වෙන්නේ නැහැ. හරිද? කොහෙද විවෘත වෙන්න පුළුවන්කම තියෙන්නේ? අපි පොදු නිර්ණායකයන් සමාජයට පිළිගත හැකි යාපත් නිර්ණායකයන් පද්ධතියක් ගේනවා. පාර්ලිමේන්තුව කොහොමද, පොලිසිය කොහොමද, දේශපාලකයා කොහොමද, ජනාධිපතිවරයා කොහොමද, ඇමතිවරයා කොහොමද? ඒක ගුණයාපත් සංස්කෘතිය. මම දැක්ක එක ජනාධිපතිවරයෙක් මිලියන 500 ගණන්ක් වියදම් කරලා තියෙනවා රට යන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නේ. මිලියන 1.8කින් ගිය කොහොමද කියලා ප්‍රශ්නයක් වෙනවා. 3500. ආ මිලියන 3500 ප්‍රශ්න වෙන්න ඕන කොහොමද? මේ ජනාධිපතිවරයා මේ මිලියන 3500ක් වියදම් කරේ කොහොමද කියලා අහන්න බෑ මේකේ. අහන්නේ 1.8න් ගියේ කොහොමද කියලා. අලුත් වෙන්න ලෑස්ති නෑ. තමුන්වාසලා පරණ අර නේද කූඩල්ල මෙට්ටි තිබ්බට හරියන්නේ නෑනේ. ඉතින් ආය යනවා මඩට. ඉතින් මම කියන්නේ ඕකයි. තමුන්වාසලා අලුත් වෙන්න. තමුන්වාසලගෙන 1.8 ඒකත් වැඩි. අපි ආවොත් එකට යනවා. අන්න අලු. මෙතන මොකද්ද මේ? මම කියන තමුණාංශල මේ පැරණි සාම්ප්‍රදායික ගතානුගතික අසාර්ථක දේශපාලන සාකච්ඡාවෙන් එළියට එන්න. ඔහු දේශපාලන පොසීල නේද? අනාගතයේ අපේ දේශපාලන පුරාවිද්‍යන්ට කැඩීම් කරලා හොයාගන්න පුළුවන් ඔය වගේ අසිස්තත්ව මිනිසුන්. මම මේ කියන්නම් හරි. මම මේ අවංකව කියන්නේ. අපේ රටේ දේශපාලන මෙහිට වඩා වෙන තැනකට ගේන්න අලුත් සංවාදයකට එන්න. එතෙන්ට අපි යමු. එතෙන්ට අපි විවෘත කරමු. අපි ලෑස්ති ඒ සංවාදෙට. අමුණාසලා ඒ පැත්තෙන් අපිට පෙන්වන්න. ඒ පැත්තෙන් කරුණු කියන්න. ඒ ඕන හොඳ දෙයක් අපි උකහා ගන්න ලෑස්ති මිනිස්සු. ඒ නිසාම අවසන් වශයෙන් කියන්නේ මේ තමයි ලංකා දේශපාලනයේ එතෙක් අසිස්තත්වයේ ගමනක් තිබුණා නම් ජාතික ජන බලවේගයට මම ඔබට සහතිකයක් දෙන්නම්. අසිස්තත්වයේ ගමන අවසන් කරපු පාලනයේ බවට මේ පාලනය පත් වෙනවා. ඒ පිළිබඳ සැකයක් තියාගන්න එපා. ඒ වගේම අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සාපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඒ වගේම අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමලා ඇතුළු නිලධාරීන් විශාල ප්‍රමාණයක් දිවාරයන් ඔබලා වැඩ කරනවා. අපි මේ පසුගිය දින කීපිතුල වුණ දිගටම මුණ ගැහුණා. ඔවුන් එක්ක සාකච්ඡා කර මේ අයවැය ලේඛනයෙන් අපි විශාල මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා තිබෙනවා. මාස 8ක කාලයක් තිබෙන්නේ. මේ අස 8ක කාලය ඇතුළත මේ මුදල් ප්‍රතිපාදන වලින් අපේක්ෂා කරන ඉලක්ක වලට ඒ ආයතන මෙහෙවන්න කාර්ය කරන්න කියලා ඔවුන් එක්ක අපි සාකච්ඡා කරනවා. ඔවුන් ඒ සඳහා විශාල උනන්දුවක් දක්වමින් වැඩ කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා දක්වන උනන්දුවට අපි අමාත්‍යාංශ නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සිළු නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි විශාලම අභියෝගයක් තිබෙන්නේ අපේ පොලිස් දෙපාර්තමේන්තුව විශාල වැඩ කොටසක් තියෙන එකක්. අභ්‍යන්තර අභියෝගයක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. මොකද අභ්‍යන්තරවත් සමහර දේවල් බේරගෙන යන්න ඕනකම තිබෙනවා. ඒ වගේම එළියේ විශාල අභියෝගයක් තිබෙනවා මාධ්‍ය වලින් ඇති කරන සමහර අභියෝගයන්. ඒ වගේම පරාජිත දේශපාලන කඳවුරු සිංහල කරන තර්ජනයන්. ඒ වගේම අපරාධකරුවන් සැඟවීමට දරන ප්‍රයත්නයන්. මේ ආදී විශාල අභියෝගයක තමයි අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා රවි සිරිරත්න මැතිතුමා ඇතුළු අපේ පොලිස් ප්‍රතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යාංශ විශාල වේසක් දරනවා මේ කාර්යයන් විසඳන්න. එනිසා ඔවුන්ටත් අපි ස්තුතිවන්ත වෙමින් අවසන් වශයෙන් මා කියන්නේ නැවතත් අපි අසිස්තත්වයේ යුගය අවසන් කරලා ශිෂ්ටත්වයට පාර කපලා තිනෝ. අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අසිස්තත්වයේ පාරින් බැහැර වෙලා ශිෂ්ටත්වයේ පාරේ ගමන් කරන්න. පුළුවන් නම් අපිව අභිවයන්න. බොහොම ස්තුතියි.